සාදු දෙදහස් විසිේක වසරේ හයවෙනි මාසේ විසි දෙවනිදා විපස්සනා භාවනා වැඩසටහන ධර්මය මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය මුලින්ම දැනගන්න ඕන. ගතින් මහ පොළොව මත ජීවත් වුණත් මිනිස්සුන්ගේ හිත් මහා සාගරය මැද අතරමං වුණා වගේ තැනක දුක් විඳිනවා. අන්න ඒ නිසා තමයි ගොඩබිමකට එන්න. ඒ ධර්මය අපිට අත්වැලක් ආශිර්වාදයක් බවට පත්වෙන්නේ, පහන් ටැඹක් බවට පත්වන්නේ. ධර්මය කියන්නේ කාටවත් විකෘති ප්‍රකෘති කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය කාටවත් පොතක් වෙනස් කරනවා වගේ වෙනස් කරන්න බෑ. යාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ මේ පොතක තියෙන දෙයක් නම් වෙනස් කරන්න පුළුවන්. නමුත් හිතක සහ ලෝකයක තියෙන දේවල් වෙනස් කරන්න බෑ. ඒකට තමයි වෙනස් කරන්න බැරි දෙයකට තමයි ධර්මය කියලා කියන්න පින්වත්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඉතින් පින්තුනේ ලෝභ ද්වේෂ මෝහ දුරු කරගන්නයි ධර්මයේ තියෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ දුරු කරගන්නයි තියෙන්නේ. හිතේ බර අඩු කරගන්නයි ධර්මයේ තියෙන්නේ. හිතේ බර වැඩි කරගන්න නෙමෙයි ධර්මයේ තියෙන්නේ, හිතේ බර අඩු කරගන්න. හිතේ බරාඩු කරගන්න පොද්දිහාම බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. හිත දිහා බලන්න ඕන. හිත දිහා බලාගෙන අර චතුරාර්ය සත්‍යයට අනුගතව මේ දුක හැදෙන විදිය, මේ දුකෙන් නිදහස් වීම, මේ නිදහස් වීමේ මාර්ගය කියලා අකුසලයේ ප්‍රහාණය කරමින් කුසලයේ වඩමින් කටයුතු කරන්න ඕනේ. අකුසලයේ කියලා කියන්නේ තමන්ගේ චේතනාව, කුසලයේ කියන්නේ තමන්ගේ චේතනාව. සමහර වෙලාවට කුසල ස්වરૂපයක් තිබුණට අකුසලයක් වෙන්න පුළුවන්. අකුසල ස්වરૂපයක් තිබුණට ඒකේ කුසලයක් වෙන්න පුළුවන්. ඒක අපිට තේරෙන්නේ නැහැ චේතනාවට අනුව. දැන් පින්නතුන් දන්නවනේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසල වූ දෙදෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දේවදත්ත, අනිත් කෙනා ජීවක, ඒ වෙද ඇදුරුතුමා. ජීවක වෙද ඇදුරුතුමාට මහා කුසලයක් පිනක් රැස් වෙනවා. දේවදත්තට නිරේගාමී මහා අකුසලයක්, පාප කර්මයක් රැස් වෙනවා. ඒ දෙකම සිද්ධ වුණේ චේතනාව මත. එහෙමනම් චේතනා පාරිශුද්ධත්වය කියන එක පින්නතුනේ තාම වැදගත් දෙයක්, තමන් කරන කියන දේවල් සමග. චේතනා පාරිශුද්ධත්වය තාම වැදගත් දෙයක්. පිරිසිදුව තබා ගන්න එක. එමනම් මේ නිවන් මාර්ගට උපකාරකම දෙයක් තමයි පින්නතුනේ මේ චේතනා පාරිශුද්ධත්වය. මේ චේතනා පාරිශුද්ධත්වයෙන් යුක්තවම තමයි මේ නිවන් දකින ගමනට එන්න ඕන. නිවන් දකින ගමන කියලා කියන්නේ තමන්ගේ හිතේ දැවෙන ගති නැති කරගෙන නිවෙන ගති පුරුදු කරන්න පුරුදු පුහුණු වෙනවා කියන එක. ඒක තමයි නිවන් දකින්න යනවා කියලා කියන්නේ. තමන්ගේ හිත පිච්චෙනවට අකමැති අයට තමයි නිවන තියෙන්නේ. හිත පුච්ච ගන්න කැමති කට්ටියට නිවන් දකින්න ඕනේ. ඒගොල්ලන්ට පත්තු කරගෙනම දකින්න පුළුවන්. පත්තු කරගෙන කියන්නේ හිත හැමතිස්සෙම ගිනි අරගෙන ඉන්න පුළුවන්. නිර්වාණය දකිනවා. නිර්වාණය කියලා කියන්නේ බැඳීම් නැති හිතක් දකිනවා, ගැටීම් නැති හිතක් දකිනවා. ඔබ තමයි නිර්වාණය දකිනවා කියලා කියන්නේ. එතකොට අපි කියනවා හිත නිවෙනවා කියලා. අර ගිනි ගන්න එකෙන් ගිනි ගන්න එක අඩු වෙලා යනවා. දැන් අපි දන්න ඕනේ ලිපක් නිවන්න අපි මොකද කරන්නේ? දැන් ඉතින් ලිප් නෑ. ලිපක් නිවන්න කරන්නේ දර අදිනවා එළියට. එහෙම තමයි කරන්නේ ලිපක් නිවන්න. එහෙමයි එළියට ඇද්දාම දර මොකද වෙන්නේ? වටේම දර ඇදලා දැම්මට පස්සේ ගිනි ගන්නට අර එකට එකට හේතු වෙච්ච දර නැති නිසා ලිප නිවෙනවා. අද ගෑස් ලිපකණම් කරන්නේ ඒ ස්විචේ ඕෆ් කරනවා. ගෑස් ලබා දෙන ස්විචේ ඕෆ් කරාම ඒක නිවිලා යනවා. එතකොට හිතක් නිවන්න මොකද කරන්න තියෙන්නේ? අපිත් අර දර දාන එක පිදුරු දාන එක නතර කරන්න ඕන. ඒකනේ ලෝභ ද්වේෂ මෝහ දුරු කරනවා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ මොනව හරි එහෙම තියෙන දෙයක් නෙමෙයි. ඒක එවලෙවලෙම හදන දෙයක්. එවලෙවලෙම හදලා ගන්න දෙයක් තමයි මේ ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ. ඒ කියන්නේ දැවෙන විදියට වැරදි විදියට සිත පිහිටුවාම හැදෙන දෙයක් තමයි ලෝභ ද්වේෂ මෝහ. සිතේ ආකාර බබපනයි කියලා කියන්න බෑ. ලෝභ මූල ආකාර බොහෝමයකට බෙදෙන්න පුළුවන්. දෝෂ මූල ආකාර බොහෝම විදියට බෙදෙන්න පුළුවන්. මෝහ මූල ආකාර වශයෙන් බෙදෙනවා පින්නතුනේ අනන්ත අප්‍රමාණ විදියට. ටිකක් ඔය අභිධර්මයේ සඳහන් වෙලා තියෙන ඔය ටිකයි. තව ඔහොම ගිය ගණන් ඉලක්කම් වලට වඩා ප්‍රභේද වලට හැදෙන්න පුළුවන්. මේ කර්ම විෂය, මේ චිත්ත විෂය ධාරාව බොහෝම අචින්ත්‍ය ධර්මයක්. ඒක සීමා කරන්න බැරි ප්‍රබේධන පවතින දහමක් හැටියට බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඉතින් අපි මේකේ සැලකිලිමත්ව හොඳට තමන්ගේ හිත දකින්න කෙනෙක් තමයි දන්නේ මම මේ දැන් ඉන්නේ ලෝභ මූලයේ, මම මේ දැන් ඉන්නේ දෝෂ මූලයේ කියලා පේන්නේ. දැන් ලෝභ ද්වේෂ මෝහ නැත්තං හිතක ඒ මූල ධාතුන් ඔබ අවුලවන්නේ නැත්තම් ඔබ නිවිච්ච කෙනෙක්. ලෝභ ද්වේෂ මෝහ මූල ධාතුන් අවුලවන්නේ නැත්තම් ඔබ නිවිච්ච කෙනෙක්. ගැඹුරු ධර්ම ඉගෙන ගන්න යනවා මේ සරලම තන පිළිපදින් නැතිව. ඒක තමයි දැන් ධර්ම කෝලහල තියෙන්නේ. ඒකනේ මේ ලෝභ දේශ මෝහ එක්කෙනෙක්වත් නිවා ගන්න ලොකු ධර්ම කතිකා තියෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මූලික ධර්ම ටික පිළිපැද ගන්න. මූලික ධර්ම ටික පිළිපැද ගත්තනම් අර ලොකු ධර්ම කරුණු වල කෝල කාල කම් ඇති කර ගන්න ඕනේ. එතකොට ලෝභ දේශ මෝහ නැතුව ඉන්න කෙනා අපිට හොයා ගන්න පුළුවන්. ලෝභ දේශ මෝහ වලින් ධර්ම කෝලහල කර ගන්න අයට වඩා ශ්‍රේෂ්ඨයි. ඉතින් මේ කාලේ කවදත් පින්නතුනේ නිවැරදි දේ හඳුන ගන්න, සත්‍ය හඳුන ගන්න හොඳ නියුණු බුද්ධියක් තියෙන්න ඕන. දැවීම පදනම් කරගෙන ඉන්න මිනිස්සෙක් ධර්මයට ආවොත් දැවෙන දේවල්මයි කරන්නේ. ගැටීම පදනම් කරගෙන හිටපු මිනිස්සෙක් ධර්මයට එනවා, එයා ගැටෙන දේවල්මයි කරන්නේ. ඒක හැටි පින්නතුනේ. ශ්‍රද්ධාව මුල් කරගෙන ඉන්න කෙනෙක් ශාසනයට ආවොත් එයා ශාසනයේ ශ්‍රද්ධාව වැඩි වෙන දේවල්මයි කරන්නේ. ඉතින් ඒ වගේ සාංසාරික ගති පුරුද්දත් එක්ක එන සත්වයෝ ඉන්නේ. ඒ සත්වයෝ ඒ දේවල් තමයි කරන්න පින්වත්නි. ඉතින් ලෝකයේ ඇත්තයි කියන දේ ඇත්ත වෙන්නෙත් නෑ, නැත්තයි කියන දේ නැත්ත වෙන්නෙත් නෑ. අපි හරියට නුවණින් තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. බොහොම සාවධානව ඒවා අසහ දැනගෙන කට හොල්ලන්න නැතුව ටිකක් නුවණ ප්‍රඥාව සොලවල බලලා යමක් තේරුම් ගන්න අය ළඟ වැඩි වැඩි විවේචන කලකෝලහල නැහැ. කට හොල්ලන ළඟ මොලේ නැහැ. මොලේ හොල්ලන අය ළඟ වැඩිපුර කට නැහැ. ඒ මුනිවරු කියලා හැදෙන්නෙත් ඒ කාලේ ආධ්‍යාත්මික මිනිසුන්. ඒ මිනිසුන් නිරන්තරයෙන්ම පින්වත්නි සිටියේ නිහඬව. කටිනුත් නිහඬයි, මනසිනුත් නිහඬයි. ඉතින් මිනිස්සු කියන පටන් ගත්ත කතා කරන්නේ නැති අය කියලා සමාජයේ වචනයක් ආවා. කතා කරන්නේ නැති අය කියන්නේ මුනිවත රැකෙන මුනිවරු. ඉතින් බුදුරජාණන් වහන්සේලාත් එහෙම තමයි. වැඩිපුරම මේ තර්කවාද විවාද කරගෙන කතා කරපු උත්තමයෝ නෙමෙයි. මොකද හේතුව මොලේ හොල්ලන අය කට හොල්ලන්නේ නැහැ. මොලේ හොල්ලන අය කට හොල්ලන්නේ නැහැ. එන කට හෙල්ලන අය ළඟ මොලේ ඇත්තෙත් නැහැ. එනිසා අපි කවුරුත් කට හොල්ලන්න නැතුව මොලේ හොල්ලල ප්‍රඥාව ඇති කරගන්න පුරුදු වෙන්න ඕන. පින්වත්නි, මේ කට කියලා කියන්නේ ඇතුලෙන් ප්‍රෙෂර් එකක් ඇති වුනහම ආවේගය එළියට පයින්න තැනක්. ඒක සනාත වෙනව නේද? තමන්ගේ ජීවිතේ දිහා බලාගෙන ගියාම ටික වෙලාවක් මොන හරි ගැන හිත හිතා ඉන්නවා. හිතා ඉඳලා 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 ඒක තෙරපෙනකොට මට ඉන්නව බැරි තැන මම මේක කියන්නේ කියලා නේ කියනවා. එතකොට මේ කට කියන්නේ අර තෙරපුම් එළියට යන තැන. නෑ, එතකොට මම නම් තෙරපුම් එළියට යවනව නෙමෙයි. මේවා සියල්ල පිළිබඳව අවබෝධ කරගීම සඳහා ආරාධනයක් ලැබුණාම අනුශාසනයක් කරනවා. ආරාධනයක් ලැබුණාම අනුශාසනයක් කරනවා. මේ තෙරපුමක් එළියට යවනවා නෙමෙයි. ඉතින් මුහුදුන් සත්වයා ළඟ තියෙනවා තෙරපුම් එළියට යැවීමක් තියෙනවා. එතකොට අර මුනිවරයා ආධ්‍යාත්මය තුල නැති හින්දා වෙනවා. මොකද මුනිවත බිඳෙනවා. පින්නතුනේ, සද්ධර්මය හරීම දුර්ලභයි. ඔබ වටාම තියෙනවා, හැම තැනම තියෙනවා. නමුත් දකින්නේ. හැම විටම පින්නතුනේ ඔබ නොවි, එහෙම නැත්නම් මම නොවි ඉන්න තීරණය කරන මොහොතේම මේ නිර්වාණය නැමැති මහා ධර්මය අපි තුළට බැස ගන්නවා. එක තීරණයයි ඕන. මං අද ඉඳලා මම නොවි ජීවත් වෙනවා. මේ කාරණේ හරි ලේසි කියලා හිතනට වෙනතුනේ හරි අපහසුයි. මේ ලෝකේ තමන්ට තමන් වෙන්න කොච්චර අමාරුද? තමන්ටම තමන් නොවෙන්න කොච්චර අමාරුද? තාම අපහසුයි. තමන්ටම තමන් නොවෙන්න හරිම අපහසුයි. නමුත් හරියට තේරුම් කරගත්තොත් ඒක අපහසුත් නෑ, හරීම ලේසි. ගැටලුව තමයි අඳුර ගන්න තියෙන්නේ. දැන් අපේ වාහනයක් මගදී නතර වුණොත් ඇත්තටම ඒ පිළිබඳව විෂයක් නොදන්න කෙනෙක් හරි අපහසුතාවයකට පත් වෙනවා. මොනෝ වෙලාද, කොහේ වෙලාද, දැන් මේක කොහොමද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි විෂය දන්න කෙනෙක් ගන්නවා. ආගත්තට පස්සේ එයා පොඩි දෙයකින් මේක හොයා ගන්නවා, මේකේ තියෙන අහවල් ප්‍රශ්නේ කියලා. අන්න ඒ වගේ අපිට කල්යාණ මිත්‍රයෝ ඕන. අපි ළඟ මේ ඇති වෙච්ච ප්‍රශ්නෙට හේතුව මොකද්ද කියලා හොයා ගන්න අර ඉංජිනේර කෙනෙක් අවශ්‍ය කරනවා. ඒ ගරාජ් කරුවෙක් එහෙම නැත්නම් මෙකනිසම් කරන කෙනෙක් ඕමනා කරනවා. එහෙම කළා මොන කොහොම හරි අපේ මේ ප්‍රශ්නේ අපි කොහොම හරි තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඒක නිවැරදි කර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා අපි හිර වෙන්නේ ඇයි, දුකටපත් වෙන්නේ ඇයි, සසරට දුකට යන්නේ ඇයි, සසර සැරිසරන්නේ ඇයි, සසරෙන් නිදහස් වෙන්න ඕන නම් කරන්න ඕන දේවල් ටික. සංඛාරා පරමා දුක්ඛා. මේ සංස්කාර ධර්මය පරම දුකක්. මොකද සංඛාර කියලා කියන්නේ? සංඛාර කියන්නේ රැස් කරන එක පරම දුකක්. මොනවද රැස් කරන්නේ? රැස් කරනව නම් රැස් කරන්න තියෙන්නේ ලෝභ දේශ මොහ පමණයි. අලෝභ අද්වේෂ අමෝහ රැස් කරන්න බෑ. ඒක රැස් වෙනවා කියන ගණේට දාන්න බෑ පිනතුනේ. අලෝභ අද්වේෂ අමෝහ රැස් කරනවා කියන ගණේට දාන්න බෑ. රැස් කරනව නම් රැස් කරන්නේ ලෝභ දේශ මොහ පමණයි. එතකොට කියයි අපි මේ අලෝභ අද්වේෂ අමෝහ රැස් කරනවා කියලා. එහෙමනම් ඒව වැටෙන්නේ ලෝභ දේශ මෝහ ඝණයටම පින්වත්නි. ලෝභ දේශ මෝහ ඝණයටම වැටෙන්නේ. ඒ නිසා ලෝභ දේශ මෝහ රැස් කරන්න පුළුවන්, අලෝභ අද්වේෂ අමෝහ රැස් කරන්න බෑ. එතකොට සංඛාර පරමා දුක්ඛ. මේ සංස්කාර ධර්මය පරම දුකක්. ඒ නිසා රැස් කරන්න එපා. පින්නතුනි, මාරයා අපිව තරහ ගස්සලා සසර තියාගන්න උත්සාහ කරනවා. ආසාවල් ඇති කරලා අපිව තියාගන්න උත්සාහ කරනවා. රජගම් දීලා, සිටුකම් දීලා, ඒ වගේම මාරයාගේ අර දුවරු තන්නාරති රග ආදී ඇවිල්ලා මෙන්න මේවයින් වසඟ කරගන්න පුළුවන්ද කියලා බලනවා. අපි ගැටීමට පක්ෂපාතී නැඹුරු කෙනෙක්ද කියලා පොඩ්ඩක් මාර්යා බලාගෙන ඉඳලා ගැටීම දෙනවා. හරියට මාර්යාත් අර හොඳ වෙලෙන්දෙක් වගේ. අපි මොන වගේ භාණ්ඩයක් ගන්නද කැමති කියලා වෙලෙන්දා අඳුන ගන්නව. දක්ෂ වෙලෙන්දා ඒ වගේ භාණ්ඩ දිගු කරලා මිල පෙන්නනෝනේ. ඒ වගේ මායත් එහෙමයි. අපි මේ සංසාරේ බැඳෙන්න කැමති මොනවටද? අපි මල් වලට කැමති නම් මල් දේවි, චොක්ලට් වලට කැමති නම් චොක්ලට් දේවි. හරියට පෙන්නතුනේ හොඳ පෙන්වන්තෙක් වගේ මායයා. පෙන්වන්තයොත් එහෙමනේ නේද? පෙන්වන්තිගේ හැඟීම් හොඳට තේරුම් අරගෙන ඇඳුම් වලට ආස නම් ඇඳුම් අරන් දෙනවා. මාල වලට ආස නම් මාල අරන් දෙනවා. එනිසා මාර්යත් හොඳ පෙම්වන්තයෙක් කියලා කිව්වට කමන්නේ. ඒ තමයි මාර්යාගේ හැටි. මොකද මාර්යාට ඕන මේ සංසාරේ බන්ධවල තියන්න. මාර්යා කියන්නේ ඉතින් ඔලු ගෙඩියක් කකුල් දෙකක් අත් දෙකක් තියෙන උපදින මැරෙන කෙනෙක් කියලා සමහර අය කිව්වට එහෙම කෙනෙක් නෙමෙයි. අපේ මේ සිත් නැඹුරු නැඹුරු වෙන පැතිවල වර්ධනය වෙන සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය පෙන්වන්න උපකල්පන කර ගැනීමක් පමණයි. මේ ක්ලේශ මාර, මේ කෙලෙස් වලට කියන එක නමක් තමයි ක්ලේශ මාර. ස්කන්ධ මාර, ඒ ස්කන්ධ මාර කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධේ මේ මාර තත්ත්වය. ඉතින් මේවයින් අපි නිදහස් වෙන්න ඕන. රැවටීම් ඇති කරන මාර, මාර බලවේගය කියලා කියන්නේ අපි සිත් මුලා කරන ස්වરૂපයක් තියනවා කියලා සොයාගත්ත නිසා. ඒවට මාර කියන ධර්මතාවය පෙන්වනවා. ඒ කාලේ ඒක ස්වરૂපය චිත්‍රයෙන් අඳින්න ලෑස්ති වුණා. ඊට පස්සේ අපි මේ සිතුවා මෙන්න මේ චිත්‍රයේ ඉන්න වගේ හැබෑ කෙනෙක් ඇති කියලා. දැන් ග්‍රහ බලවේග වලින් මිනිස්සුන්ට ඇති කරන දේ චිත්‍රයෙන් අඳින්න උත්සාහ කරානේ. නමුත් ග්‍රහයා චිත්‍රය වගේ නෙමෙයිනේ. ග්‍රහය නිකන් බෝලයක්නේ. ඉතින් ඒ වගේ ධර්මයෙන් පෙන්වන දේවලු චිත්‍රවලින් ඇඳට, ඒ චිත්‍ර වගේ නෙමෙයි ඒ ධර්මතාවය. ඒක වෙනස්. ඒසා පෙන්වතුන් ඒක හොඳින් තේරුම් කරගන්න ඕන කාරණයක්. ඒක පරමාර්ථ දර්ශන බවට පත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. Taman මේ ලෝකයේ කොතනකවත් සාර දෙයක් නැහැ කියලා දැක්කොත් අන්නේ යට කියන සබ්බේ සංඛාරා අනිච්චා කියලා දැක්ක කියලා. මඩ රැස් කරන සංස්කාරයක් නැහැ. රජකම්වත් සිටුකම්වත් ධනවත්කම්වත් ක්‍රීර්තියක්වත් ප්‍රසිද්ධියක්වත් නම්බුවක්වත් නාමයක්වත් දේපලකවත් මිනිස්සෙවත් මේ ලෝකයේ සැප ඇති කරන දෙයක් නැහැ කියලා දකින්න නම් එයා සබ්බේ සංඛාරා අනිච්ච සංඛාරා පරමා දුක්ඛානේ දුකයි කියලා හිතනවා. දුකයි කියලා හිතනවා කියන්නේ අනිත්‍යයි කියලා දුරු කරනවා. කොහෙන්ද? මුළු හිතින්ම යථා භූත ඥාන දර්ශනයෙන්ම ආත්මයෙන්ම ඉවත් කරනවා. දැන් ඉතින් අපි ආත්මය පෙරට කොටගෙන මේක ඉවත් කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකද ආත්මයයි කියන තැන තමයි සංස්කාර පොදිය තියෙන්නේ. අන්න ඕව තමයි තේරෙන්නේ නැති කාරණා බවට පත් වෙන්නේ ගොඩක් අයට. ආත්මය පෙරට කොටගෙන කරන්න කියන්න යමක් දුන්නොත් භාවනාවක් හරි කරයි. ආත්මය පෙරට කොටගෙන භාවනාවක් දුන්නොත් හරි හොඳට කරයි. ආත්මය දුරු කරන භාවනාවක් දුන්නොත් ඒක අමාරුයි පින්නතුන. ඒක තමන්ගේ ඇස් දෙක තමන් දකිනා වගේ අමාරු වැඩක්. තමන්ගේ පිටුපස තමන් දකිනා වගේ අමාරු වැඩක්. දැන් ওই ජීවත් වෙන මිනිස්සු කිසි වෙලාවක තමන්ගේ ඇස් දෙක තමන් දකින්නේ නැහැනේ. තමන්ගේ පිටුපස තමන් දකින්නේ නැහැ. ඒ වගේ තමයි ආධ්‍යාත්මයත්. හැමදාම තමන්ගේ දෘෂ්ටිය තමන් දකින්නේ නැහැ පින්වත්නි. තමන්ගේ දෘෂ්ටිය තමන් දකින්නේ නැහැ. අපේ කැමරාව වගේ ඔය මොබයිල් කැමරාවක් හරි අත් කැමරාවකින් හරි පෙනුතුණු වීඩියෝ කරනවනේ. වටේම තියෙනව දත්ත වීඩියෝ ටික වුණාට කැමරාව කැමරාවට වීඩියෝ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කැමරාව පසුපස ඉන්න පුජ්‍යලයා ඒ කැමරාවට හසු වෙනවද නැද්ද? හසු වෙන්නේ නැහැ. කැමරාව පසුපස ඉන්න මනුස්සයා අන්න අහු වෙන්නේ නැහැ. එතකොට කවුද කැමරාව පසුපස ඉන්නේ? කැමරාව පසුපස ඉන්නේ ඔන්න ඔබ. ඔබ දැනගෙන හිටියේ නැහැ මෙතෙක් කාලයක් ඔබ හොඳ කැමර්මන් කෙනෙක් කියලා. ඈ හොඳ කැමරාකරුවෙක්. කැමරාව පසුපස ඉන්නේ ඔබ. හැමදාම ටෙලිනාටි චිත්‍රපටි නිෂ්පාදනය කරනවා. තමන්ට නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය නැත්තම් අල්ලපු ගෙදර ටෙලිනාට්‍යයක් හරි යනවද කියලා ඒක දිහා බලන් ඉන්නවා. ආ ටීවී එක ඉස්සරහට ගිහිල්ලා ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය බවට පත් කරනවා. මේ ඔක්කොගේම කෙරෙන්නේ පින්නතුනේ සංකාර රැස් කිරීමක්. මමත්වය නැමැති ශක්ති ප්‍රභවයක් තියෙනවා. ඒ ශක්තියට තමයි සක්කාය දිට්ටි කියනවා. ඒ සක්කාය දිට්ටිමේ ස්වභාවය මෙතනින් උල උලක් හැටියට මේක පෙන්නලා මෙන්න මේ උල ගලවල දාන්න ඕන. ගලවල දාන්න තියෙන එකම ක්‍රමය තමයි අන්තයකට නොවැටීම පුරුදු කරන්න ඕන. මොකද අර උල පවතින්නේ අන්තයක් නිසා. පින්නතුනේ ඔය කකුල්වල උල් එහෙම ඇනුනහම යම් යම් හෙළ ඖෂධ ක්‍රම වර්ග තියෙනවා. ඉංග්‍රීසි ක්‍රමය වගේ නෙමෙයි, පොඩි පත්තුවක් වගේ හදලා බැඳලා තියෙනවා. බැඳලා තිබ්බහම උලාගේට එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හිතාගන්නත් තමයි කොහොමද ඒක වෙන්නේ කියලා. ඒක වෙන්නේ ඒ වටපිටාවේ තියෙන මාංශ පේශීන් ලිහිල් කරන පත්තුවක් තමයි ඒක බඳින්නේ. එතකොට මාංශ පේශීන් ලිහිල් වෙනකොට මොකද වෙන්නේ? කටුව හැමින් සැරේ හැලෙනවා. ඒක ලිස්සන ගතියක් ඇති වෙනවා. ඒක තෙල්මය ගතියක් ඇති වෙනවා. ඇති වෙලා හැමින් සැරේ මේක ලිහිල මාංශ පේශී ලිහිච්චන ඉතාල මේක එළියට එනවා. ඒ වගේ මේ අපේ හිතේ ඇනිච්ච උලත් කටුවත් අපිට පුළුවන් පත්තුවක් බඳින්න පුළුවන් ලිහිල් වෙලා එළියට එන්න. අන්තයකට නොවැටීමේ නුවණක් පුරුදු කළොත් මේ මාංශ පේශි ලිහිල් වෙනවා. එමනේ ඒකනේ බුදුහාමුදුරු දෙමේ අන්තාපබ්බජිතේන නසීවිතම්බ. ඔන්න පත්තුව බැඳා මේ අන්ත දෙකට වැටෙන දේ කරන්න එපා මහණෙනි. මෙන්න මේ පත්තුව දිගටම බඳින්න ඔබේ මමංකාරයේ නැති සක්කාය දිට්ඨිය නැමැති දේ මිනින්න පුළුවන්කම ලැබෙනවා කියලා කිව්වා. හැබැයි සිත අන්තයකට නොවැටී තියාගන්න එක ලේසි දෙයක් නෙමෙයි. පුජ්‍යලයට කරන්නත් බෑ. අන්තයක් නැති වෙච්ච ක්ෂණයෙන් පුජ්‍යලයක් නැති වෙනවා. අන්තය දුරු වෙන්නේ දුරු වෙන පුජ්‍යලාශය වෙනවා. ඒක පුරුදු කරන්න ඕන. මේම නිසංසල සංසුන් වෙද්දි තමන්ට පුටුවක වාඩිලා අන්තයකට නොඇටි ඉන්න පුළුවන්. දැන් තමන් බලන තමන්ගේ හිත මොන අන්තයේද ඉන්නේ කියලා. කොයි බහරි අන්තයක් ගත්තනම් ඒ අන්තය තුල ඔබව තෙරපනවා. කොයි බහරි අන්තයක් ගත්තනම් ඒ අන්ත තුල ඔබ ආවේග බවට පත් කරනවා. කිසිම අන්තයක් ගත්තේ නැත්නම් ඒ හිත ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අපි මේ කතා කරන්නේ කයින් පමණක් ඉන්න කියන එක නෙමෙයි, මේ විදිහට මනසින් සිටින්න කියන එක, දර්ශනයෙන් සිටින්න කියන එක. ඒ කියන්නේ අනිත්‍ය සංඥා හොද්දට අරගෙන ඉන්න ඕන. සංස්කාර නොගැනීමේ සංඥාව හොද්දටම අරගෙන ඉන්න ඕන. ඒක තමයි මේ උලා දෙන පත්තුව. දැන් බලන්න මුළු ලෝකයේ පිළිබඳවම අවබෝධයක් තියෙන මිනිස්සෙක් මේ ඉන්නව පහළුවේ. එයාව හොලවන්න පුළුවන්ද? අර අතන මේ මේ පිටුකිලෝ එක පිටුකිලෝ එක නොමිලේ දෙනවා කියපු ගමන් ටක් ගාලා රෙද්ද පෙරෙද්දා දැන් පැනලා දුවනවද? දැන් මේ උදාහරණයක් කියන්නේ. මොකද මෙයාට සම්පූර්ණ ලෝක අවබෝධය තියෙන සියල්ල තියෙන මිනිස්සෙක් නම් සියල්ල අතහැරලා තියෙනවා නම් අර අර පිටුකිලෝ එක පස්සේ දුවන්න ඕනේ නැ නේ. අතන රත්තරම් බෙදෙනවා කිව්වෝ මාරය ඇවිල්ලා කියනවා අතන රන් පවුම පවුම බෙදලා දෙනවා කට්ටියට. එහෙම නෙමෙයි මේ ළඟට ඇවිල්ලා එන්නත ගහනවා කියලා කිව්වෝ. එහෙම නැත්තම් මොනවා හරි ගිනි ගන්නවා විනාශ වෙනවා කියලා කිව්වෝ. ඒ සිත දුවන්නේ නැහැ. මම මේ කියන්නේ කයින් දුවන්නවද නැද්ද එපාද කියන එක නෙමෙයි. ඒ සිත දුවන්නේ. ඒ සිත සියල්ල තේරුම් අරගෙන ඉන්නවා. සේලෝ යතා ඒක ගනෝ ආතේන සමීරති ඒවන් නින්දා ප්‍රසංසාසුන සමිජන්ති පණ්ඩිතා. ඒ පණ්ඩිතයාගේ හැටි හැමදේම ඇති වෙනවා නැති වෙනවා පෙරලෙනවා. උන්වහන්සේලාගේ සිත ඕම් ප්‍රබලව නිශ්චලව පවතිනවා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලේ බමුණන්ට බුදුහාමුදුරුව පෙනුනේ කොයි විදියටද? බමුණන්ට බුදුහාමුදුරුව පෙරුණේ මුළු සමාජයම විකෘති කරන්නෙක් හැටියට. ඥාතීන්ට පවා පෙවුණා. ඉතින් ඒකේ යම් යම් අවස්ථාවල භෞතිකවාදී විදියට බැලුවොත් එහෙම වුණා. මොකද බුදුහාමුදුරුවගේ පරම්පරාවක් නැති වෙලා ගියානේ. ඒකටත් බුදුහාමුදුරුවන්ට තමයි දොස තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දැක්ක මේ පරම්පරාවල් කියන එක 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 යුගයන් වල හැදෙනව නැති වෙනව. ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. ඒක බුදුහාමුදුරුවෝ නැති වුණා දැම කො වෙන අනිත් පරම්පරාවල් තියෙනවයි. ඒව පවතින්නෙත් නෑ. ඒවම පරම්පරාවල් නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ධර්මයේ සුවය ඇරෙන්න වෙන මොන මොකක්වත් ලෝකෙ වටින්නේ නෑ. මේ සංසාරෙන් එගොඩ වෙන එක තරම් කියලා හැම කෙනාටම කුඩා දරුවන්ටත් වැඩි මහලු අයටත් ඔක්කොටම මේ නිවන් දකින්න මඟ කිව්වා. භෞතිකවාදී ක්‍රමවේදයක් කල්පනා කරනවට වැඩිය නිවන් ධර්මයට මුල් තැන දුන්නා. ඒ වගේම බමුණන් දකිනවා සමාජ සෝදකයෙක් හැටියට, විකෘති කරන්නෙක් හැටියට, අපේ මතවාද සම්ප්‍රදා පූජා පිළිවෙත්වලට එරෙහි වන්නේ හැටියට සලකලා විකෘති කරනවා කියලා හැම තැනම බමුණු ටික ප්‍රචාරය කළා. එතකොට මේ සමාජයේ නුවණක් තියෙන මිනිස්සු ටික කල්පනා කළා මේ බමුණු ළඟ තියෙන ප්‍රකෘතියක්ද කියලා. ඊට පස්සේ තේරුම් ගත්තා මේ බමුණු ළඟ තියෙන මහා විකෘතියක්. එහෙනම් විකෘති වූ පිරිසක් විසින් විකෘතියකට කියලා කියනවා නම් ඒකේ මොකක් හරි දෙයක් ඇති. මොකද විකෘති වෙච්ච පිරිසක් විසින් තව දෙයකට විකෘතියක් කියලා කියනවනම් ඒකේ මොකක් හරි දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. මොකද්ද බුදුහාමුදුරු කරන විකෘතිය කියලා. අන්න එතකොට තමයි තේරුනේ විකෘති වෙච්ච මිනිස්සු තමයි බලනකොට විකෘති විකෘති කරනවා විකෘති කරනවා කියලා කෑ ගහලා තියෙන්නේ. ඉතින් මේ මිනිසුන් මේ ප්‍රඥාවන්තයෙක් අවබෝධ කරගත්තා. ඉතින් අද කාලෙත් එහෙමයි. විකෘති කියලා කෙනෙක් ඉන්නෝ නම් එයාගේ ළඟට ගිහිල්ලම බණ අහන්න ඕන. මොකද අනිවාර්යෙන් මේ මිනිස්සු ළඟ මොකක් හරි වෙනසක් තියෙනවා. මේ පොදුවේ විකෘති වෙච්ච සමාජයට වඩා අභිභවා ගියපු දෙයක් මොකක් හරි මේ මිනිස්සු හොයාගෙන තියෙනවා. ඒකයි කට්ටිය මේ මිනිස්සුන්ට විකෘති කරනවා කියලා බැනවදින්නේ ඒකයි. දැන් මම දන්න එක මහත්මයෙක් හිටියා අධ්‍යාපන කොමසාරිස්වරයෙක්. ඔහු ධර්මයේ පිළිබඳවත් හොඳ දැනුමක් තිබුණු මිනිස්සෙක්. පොත්පත් ලියලා තියෙනවා. ඒ මිනිස්සයාට කිව්වලා තියෙනවා මට අහවල් විහාරස්ථානේ බලන්න යන්න ඕන කියලා. පස්සේ ළඟ ඉන්න නිකන් දුෂ්ට මිනිස්සෙක් කියලා දෙනවා එහේ යන්න එපා එහේ විකෘති කරනවා කියලා. එහේ මොනවද විනය වර්ධනකාරයෙක් ඉන්නේ කිව්වලු. එතකොට මෙතුමා බොහොම උගත් මහත්මේ. එතුමා කිව්වලු මොකද්ද කිව්වේ? විනය වර්ධන. ඉතින් හොඳයිනේ. දැන් සමාජ සම්මතයේ දාලා තිබුණේ විනය වර්ධන කියන්නේ නරක මිනිස්සෙක් වගේ. විනය වර්ධනය කරනවා නම් ඒ මිනිස්සෙ අපි හම්බ වෙන්නම ඕන අනිවාර්යයෙන්. මොකද විනය වර්ධනයේනේ බොහොම හොඳ කෙනෙක් කියලා ඉතින් හමු වෙන්න ගියා එහා හඳුරාමු. ඉතින් ඒ නිසා ඒ අය ළඟ මොකක් හරි වෙනසක් තියෙනවා. මොකක් හරි වෙනසක් තියෙනවා. ඒ නිසා මේ සමාජයට මතක තියාගන්න. බුදු කෙනෙක් පහළ වුණොත් ඒ බුදුහාමුදුරුව මම හිතනවා දකීවි මේ සමාජය විජේවීරට වඩා ප්‍රභාකරන්ට වඩා දරුණු මිනිහෙක් හැටියට උපකල්පනය කරාවි. එහෙම උපකල්පනයන් දෙන්නේ දුෂ්ට මිනිස්සු. දුෂ්ට මිනිස්සෙක් කවදාවත් කෙනෙක්ගේ හොඳක් දකින්නේ නැහැ. ඒ නිසා සත්පුරුෂ අය අහුවෙන්න එපා. අරයට විකෘති කිව්වට, මෙයාට විකෘති කිව්වට, මේ බුද්ධ ශාසනය කිව්වට ඒ තැන්වලටම ගිහිල්ලා වහාම ධර්මය හොයා බලන්න ඕන ඉක්මනින්ම. මොකද විකෘති ලේබලයක් ලැබෙනවා නම් ඒ මිනිස්සයා මොකක් හරි සමාජයේ උත්තුංග වෙනසක් කරන කෙනෙක්. ඒ ඇතු අවියාවුද දරාගෙන නෙමේ නම් ඉන්නේ. ඒ ඇතු ප්‍රාණඝාතය කරන්නේ කියන්නේ නැත්නම් ඒ කියන්නේ සත්පුරුෂ දර්ශනයක්නේ දේශනා කරන්නේ. එහෙනම් එතන වරදක් නැහැ. අන්න ප්‍රාණඝාතය කරන්න කියනවා නම් අවියාවුද දරාගෙන ඉන්නවා නම් අන්න ඒ තැන් විකෘතියක් කියලා හිතුවට කමක් නැහැ. එතකොට අවියාවුද දරාගෙන නැතුව ප්‍රාණඝාතය කරන්න නැතුව ඉන්න කෙනෙකුට පින්වත්නි සද්ධර්මයේ දේශනෙක ලේසි නෑ. සද්ධර්මයේ දේශනෙක ලේසි නෑ මේ දුෂ්ට මිනිස්සුන්ගෙන් රැකිලා. ඒ නිසා සද්ධර්මයේ දේශනා කරගෙන ඉස්සරහට යන්න නම් අර දලයි ලාමා ස්වාමීන් වහන්සේට වගේ ආයුධ සන්නද්ධ හමුදාවක් වටේ තියාගෙන තමයි මේ ආධ්‍යාත්මික ජීවිතය ගැන කතා කරන්න වෙන්නේ. උන්වහන්සේ පරම අවිහිංසාවාදී කෙනෙක් හැටියට ධර්මයේ දේශනා කරන නම් වටින් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් තියාගෙන ඉන්නෝ උන්වහන්සේ නෙමේ. මේ උන්වහන්සේගේ ආරක්ෂාවට අතවැසියෝ සපෙල් දීලා තියෙනවා. එනිසා යම්කිසි ඉදිරි ප්‍රගමනයක් ඇති මෙහෙවරක් සද්ධර්මය තුළ හරි යම්කිසි කෙනෙක් කරන්න උත්සාහ කරනවා නම් ආයුධ සන්නද්ධ ආරක්ෂක කණ්ඩායමක් තියාගන්නට සිද්ධ වෙනවා. නැත්තම් ඒ තරම් දුෂ්ට මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒ අයගේ හිරිහැර කරදර වෙනවා. එනිසා බුදුහාමුදුරුව අද හිටියනම් බුදුහාමුදුරුවන්ට සිද්ධ වෙන්නේ බණ කියන්න අනිවාර්යයෙන්ම වැඩි නොවදින වීදුරුවක් ඇතුලේ සහ ආයුධ සන්නද්ධ දැවැන්ත ආරක්ෂා පසුබිමක් යටතේ. ඒක එහෙමද නැද්ද? ඒක එහෙම තමයි. ඒ නිසා සෑම විටම බුදුහාමුදුරුවන්ට දොස් කියාවේ ඔන්න අපේ සම්ප්‍රදාය නැති කරනවා, විකෘති කරනවා, එහෙම නැත්නම් අපේ ඉන්න දරු මල්ලෝ ස්වාමි පුරුෂවරු ඔක්කොම අරගෙන මහාන කරගන්නවා කියලා බුදුහාමුදුරුවන්ට දොස් එනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මොනම දෙයක්වත් මේ ලෝකෙට කරලා මේ මිනිස්සුන්ව සෑහීමටපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි මේ කතා කරන්නේ ප්‍රඥාවන්ත සුළු පිරිසකට. ඒක හැමෝටම තේරෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයන්ට ඇසෙන්නත් අඥානයන්ට නොඇසෙන්නත් තමයි සද්ධර්මයේ දේශනා කරන්නේ গুপ্ত අර්ථ ඇතුව. දැන් මගේ දේශනාව දුෂ්ට මනසකින් කෙනෙක් ඇහුවොත් කිසි කෙනෙකුට ඒගොල්ලන්ට තේරෙන්නේ නැති වෙන විදිහට තමයි මම දේශනා කරන්නේ. ප්‍රඥාවන්තයාට ඒක තේරෙනවා. තේරෙනා නේද? දැන් මම දවසක් ප්‍රකාශ කරනවා මම සෝහාන් නෙමේ, සකදාගාමි නෙමේ, අනාගාමි නෙමේ, අරිහත් නෙමේ, පුරුතඥත් නෙමේ කියලා. මෝඩයෝ ටිකට එක සම්ප්‍රදායක ඇහුණා. ප්‍රඥාවන්තයාට තව සම්ප්‍රදායකින් ඒක ඇහුණා. තේරුණා නේද? ඉතින් අර ප්‍රඥාවෙන් ඒක අවබෝධ කරගත්ත කෙනා දිගටම ධර්ම මාර්ගයේ කියලා ධර්මයේ දැක්කා. ඔහේ වචනාර්ථයේ අර පිටින් අර මම අහුවෙන්නේ නැති වෙනනේ, ප්‍රඥාව නැති දුර්වල දුෂ්ප්‍රඥයන්ට අහුවෙන්නේ නැති වෙන තමයි මේක කියන්නේ මෝඩයන්ට. මෝඩයන්ට අහුවෙන්නේ නැති වෙන කිව්වහම මෝඩයෝ ටික ඒක කරපෙන්න එකනේ ඒගොල්ලෝ නිහඬ වෙලා ඉන්නවා. අන්න ඒ වගේ අපිට හැකියාව තියෙනවා පින්වත්නි. ඒක ප්‍රාතිහාරයක්. ධර්මයේ කෙරෙහි අප කෙරෙහි දුෂ්ටව බලන මිනිස්සුන්ගේ කන් අගුළු වැටෙන්න සලස්සලා ප්‍රඥාවන්තයාගේ පමණක් කන විවර වෙන්න ධර්මයේ කියන්නේ නොවන විවර වෙන්න ධර්මයේ කියන්න පුළුවන්. ඒ නිසා මේක තව අවුරුදු 1000ක් ඇහුවත් ඒ දුෂ්ට මිනිස්සුන්ගේ කන අගුළු වැටෙන්නත් ප්‍රඥාවන්තයාගේ නුවණැති ශ්‍රද්ධාවන්තයාගේ අප කෙරෙහි දයාපන්න අයටම පවනක්ම කන් අගුල විවර වෙන්නත් මේ ධර්මය ඔබට දේශනා කරනවා. ඒ නිසා බය වෙන්න ඕනේ නැහැ. ඔබ ප්‍රඥාවන්ත, ශ්‍රද්ධාවන්ත, වීරියවන්ත කෙනෙක් නම්, නිර්වාණය අරමුණු කරගෙන ඉන්න කෙනෙක් නම් ඔබේ කන් අගුළු විවර වෙයි. අනිත් අයට අගුළු වැටෙයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. නිසා গুপ্ত අර්ථ තියලා දේශනා කරනවා. ඔබ ඒවා තේරුම් කරගන්නට ඕන. නිවන මේ මොහොතේ පවතින දෙයක්. නිවන මේ මොහොතේ පවතින දෙයක්. මේ මොහොතේ පවතිනවා. විනාශ නොවි පවතිනවා. මේ මොහොතේ පවතිනවා. එහෙනම් මේ මොහොතේ පවතින නිවන ඇයි අපිට නොලැබෙන්නේ? මේ මොහොතේ පවතින නිවන නොලැබෙන්න හේතුව තමයි මිනිස්සු මේ මොහොතේ ඉන්නේනේ. දුෂ්ප්‍රඥයාගේ ජීවිතය පවතින්නේ අනාගතයේ. ප්‍රඥාවන්තයාගේ ජීවිතය පවතින්නේ වර්තමානයේ. ප්‍රඥාවන්තයා හෙට ජීවත් වෙන්නේ, ප්‍රඥාවන්තයා අදයි ජීවත් වෙන්නේ. මේ මොහොතේ ජීවත් වෙන්නේ. එහෙමනම් මේ මොහොතේ නිවන පවතිනවා. නමුත් සත්වයෝ පුජ්‍යලෝ හැම විටම අතීතේ අනාගතේ ජීවත් වෙනවා. වර්තමානයේ නෑ. වර්තමානයට එන්න ඕන. වර්තමානයට එන්නේ කොහොමද? වර්තමානයට එන්න නම් තණ්හා මාන දිටි නැති වෙන්න ඕන. තණ්හා මාන දිටි නැති වෙන්න ඕන වර්තමානයට එන්න නම්. ඔබ වටා තියෙන දේවල් වලට ඔබ ආරෝපණයක් දීලා තියනවද? ඔබට ඔබ ආරෝපණයක් දීලා තියනවද? හොඳට බලන්න. අන්න ඒවට තමයි පින්නතුනේ මාන්නේ කියන්නේ. මොනවා හරි ආරෝපිත බවක් ඇති කරනවා නම්, ආරූඪයක් ඇති කරනවා නම් යම් දෙයකට, ඒකට කියනවා මාන්නේ. ධනයට ආරෝපණයක් දුන්නොත්, වටිනකමක් දුන්නොත් ධන මාන්නේ. කුලයට යම් කිසි වටිනකමක් ආරෝපණයක් දුන්නොත් එම කුල මාන්නය. දැන් ඔය එක එක කුලවල ඉන්න එක එක මිනිස්සු මේ උන් ශ්‍රේෂ්ඨයි කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඔය මහා ඉන්නව සමහරලාට නයි දෙමළු වගේ එවුනුත් ඉන්නව යාපනේ හැරේ මේ පැතිවල. උන්ගේ කුලේ මොකක්ද එකක් හරි ශ්‍රේෂ්ඨයි කියලා ඔළුවට දාගත්තට පස්සේ උන් පුදුම මාන්නයකින් ඉන්නේ. එයාස ලංකාවෙත් තියෙනවනේ ඔය එක එක වළං හදන කුල, අර කොළ මේ කුල, අකුරු කුල, ගොයි කුල, ඒව මේව කියලා. මං හිතාගෙන හිටිය එක කට්ටියක් හරි නිකන් අපි අඩු කුලේ කියලා හිතන් ඉන්නවයි කියලා. නෑ, උන් ඔක්කොම හිතන් ඉන්නේ අපි අපි ලොකු කුලේ. ඒකට කියන්නේ කුල මාන්නේ. ඊළඟට ලංකාවේ තියෙනවා සියන් නිකාය, රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය, අර මේ කියලා තියෙනවා. අරගොල්ලෝ එක එක විදිහට ඒගොල්ලොන්ගේ කුලේ ඔයගොල්ලෝ හැමෝම හිතන් ඉන්නේ අපි මෙහෙම කුලේ, අපි සිල්වත් කුලේ, අරගොල්ලෝ දුසිල් කුලේ, ඒගොල්ලෝ සිල්වත් වුණාට කුලේ පහත්, අපි ගොයි කුලේ. එනවා නේද? සාසනයේ ඇතුලේ කුල ભેදේ තියෙනවා බොහොම ලස්සනට. එනවා නේ? එහෙම කුල ભેදේ තියෙනවා බොහොම ලස්සනට තියෙනවා කුල ભેදේ. ඒ කියන්නේ ධර්මයේ නෑ, බුද්ධ පුත්‍රයෝ නෙමෙයි, දර්ශනයේ නෑ. කුල ભેද තියනවද? මහා සාගරය වගේ එකට එකතු වෙනවා එකම එකක්. මේ ශාසනය කියලා බුදුහාමුදුරු දේශනා කළා, කොයි ගඟෙන් කොයි කොහෙන් වැටුණත් මේ සාගරයට ඊට පස්සේ කියන්නේ ඒකට මහා සාගරය කියලා. අන්න ඒ වගේ මේ ශාසනයට ඇතුල් වෙන සීල දෙනාම එකම කුල පුත්‍රයෝ කියලා බාර ගන්න පුළුවන් දෙයක් තිබුණා, ශාසනයක් පෙන්වුවා. නමුත් ඉතින් අර පුහුදුන් භාවයන් තියදී ඒව නැති වෙන්නේ නැහැ. ඒවට වෛර කළා වැඩක් නැහැ, දොස් කියලා වැඩක් නැහැ. දැන් බලන්න කොච්චර ඔය කුල මාන්නයකින් හිටියද මේ චන්න ඇමතියා. ඉතින් බුදුහාමුදුරුව ළඟ හිටියත් මාන්නයෙන් ඉන්නවා, බුදුහාමුදුරන්ට විතරක් කීකරුයි. අනිත් ඔක්කොටෝම පාට් එක දාන ඕගොල්ලෝ කවුද? මම මේකට ඉපදිලා එක දවසේ ඉඳලා පොඩි කාලේ ඉඳලා අපි මෙලි කෙලියේ ඉඳලා අපි අඳුනන්නේ මා බුදු වෙන එකංගියෙත් මම, ට්‍රාන්ස්පෝර්ට් දුන්නෙත් මම බුදු වෙන. ඒක නිසා ඉතින් මේ ඕගොල්ලෝ කවුද? මේ පස්සේ ආපු අයනේ. සැරියුත් මුගලන් වෙන්න පුළුවන්, කවුරු වුණත් මට ලොකුනේ, මම මුල ඉඳලා හිටපු කෙනා කියලා හරි මාන්නකින් හිටියා. ඔය මාන්නයෙන් ඉන්න නිසාම ධර්මය ඇහුන්නේ කනට. ඊට පස්සේ අනිත් භික්ෂූන් වහන්සේලා හොඳම දඬුවමක් දෙනවා. ඒ තමයි අර බ්‍රහ්ම දණ්ඩනය කියලා දෙනවා. කතා කරන්නේ නැතුව කිසිම දෙයක් නැහැ, සද්ද නැතුව ඉන්න පුරුදු වුණා. ඊට පස්සේ තමන් තේරුම් ගත්තා, හිතන්න පුරුදු වුණා මොකද්ද මේ හේතුව කියලා. ඊට පස්සේ ආ ඒ මානෙ අත්හැර දාලා නිවන් අවබෝධ කරගන්නවා. ඉතින් මේ එක එක මාන්නයන් රැස් වෙනවා. ඒක එක අයින් කරගන්න හොඳට බලන්න ඕන. මානයක් නැතුව බැලුවහම මානයක් තියෙන මිනිස්සුන්ව පේන පිනතුනි මහා උමුතුවකින් පිස්සුවකින් පෙලෙන්නන් හැටියට. ඒ කියන්නේ එක මානයක් නෙමෙයිනේ, කුල මාන්න විතරක් නෙමෙයි, රූප මාන්නේ තියෙනවා, ධන මාන්නේ තියෙනවා, ඔය උගත්කම පිළිබඳව මාන්නේ තියෙනවා, ඊළඟට ඉතින් ඔය නිලතල පිළිබඳව මාන්නේ තියෙනවා. නිලතල ඇඟට ආවහම නිකම් ගෙම්බ වගේ පිම්බෙනවා, නිලදලේ නැති වුණාට පස්සේ හූන වගේ ඇකිලෙනවා. ඔහොම දෙයක් වෙනවා. ඕක අපිටත් වෙනවා. ඔය ඉන්න ශේස්ත්‍රීය හැම කෙනාටමත් මේ සමාජය වෙනවා. ඉතින් අපි මේ එක එක විදියට තමයි කතා කරන්න වෙන්නේ. ඒ යෝගයන්වලයි මිනිස්සයාට ලැබෙන නිලයත් එක්ක තියෙන තානාන්තරයත් එක්ක. ඉතින් කවුරුත් ආසයි මාන්නේ වැඩි කරගන්න, ආස මාන්නේ නැති කරගන්න නෙමෙයි. හැබැයි මාන්නේ වැඩි කරගන්න කරත් බර වැඩි වෙනවා, වැඩියෙන්ම දුක් විඳින සිත වෙනවා. නමුත් මාන්නේ නිසා ඒව පේන්නේ නැහැ. මාන්නේ නිසා තමන්ගේ දුක වැහිලා යනවා. තණ්හාව නිසා, තෘෂ්ණාව නිසා දුක වැහිලා යනවා. පින්න තුනේ ආවේග නිසා දුක වැහිලා යනවා. සමාජයේ හැමෝම මිනිස්සු දුක් විඳින්නේ. නමුත් මේ ආවේගය නිසා දුක පේන්නේ නැතුව යනවා. අනුතර පේන්නේ නැතුව යනවා. සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං තම සිත දමනය කර ගැනීම රටක් පාලනය කරගන්නවට වඩා වටින දෙයක්. කුමකින්ද ආරක්ෂා කරගන්න තියෙන්නේ? මේ සංඛාරා පරමා දුක්ඛා කියපු මේ සංස්කාර පොදියෙන් මේ හිත රැක ගන්නයි තියෙන්නේ. සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ වෙනතුනේ ඔහි අවදියෙන් ඔන්නෝ බලන් ඉන්නවා කියන එක නෙමෙයි. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ සිතේ හැසිරීම හොඳට හඳුනගනිමින් ඉන්න එක. සිහියෙන් ඉන්නවා කියන එක මෙහෙම පෙනී ඉන්න හොඳ නෑ. සැඟවිලා සිටින්න ඕන පින්වත්නි. තේරුණාද? සැඟවි සිටින්න ඕන සිහියෙන් ඉන්නවා කියන එක. දැන් පෙනී හිටියොත් එන්නේ නැහනේ. දැන් අපි දන්නවා ওই කැලෑ ගවේෂකයෝ එහෙම යනවනේ කැමරාකරුව සතුන්ගේ ෆොටෝ ගන්න. දැන් කැමරාකරුව පෙනී ඉන්න ගියොත් එහෙම සතුන්ගේ නිවැරදි හැසිරීම දකින්න බෑ. එතකොට ඒ කැලෑ ඡායාරූපගත කරන්නම් මොකද කරන්නේ? වෙස් වලාගෙන ගිහිල්ලා අර කැලෑ අස්සක වගේ හැංගිලා කැලේ වගේ ටිකක් ඇඟේ දාගෙන මේ සැඟවිලා තමයි ඉන්නේ. එතකොට තමයි සතුන්ගේ නිවැරදි හැසිරීම දකින්න පුළුවන්. එතකොට අපිත් අපේ හිත ඉස්සරහා කෑමොර දීගෙන ඉන්න හොඳ නෑ. හිත දිහා සැඟවිලා බලන්න ඕන. ඔන්න සිතේ හැසිරීම දැනගන්න පුළුවන්. තේරුණා නේද? ළමයත් එක්කම පන්තියට ගිහිල්ලා ළමයත් එක්කම එන අමතාතර ළමයාගේ සැබෑ හැසිරීම හොයාගන්න බෑ. ළමයා තනියෙන් පන්ති යවලා අම ඇඟිලා පස්සේ ගිහිල්ලා බලන්න ඕන ළමයා මොකද කරන්නේ කියලා. අන්න එතකොට තමයි ළමයාගේ නියම හැසිරීම දැනගන්න පුළුවන්. මාත් එක්ක යද්දි කොහොමද මෙයා ළමයා කටයුතු කරන්නේ, අනිත් ළමයි එක්ක කොහොමද කටයුතු කරන්නේ කියලා ඔන්න සැබෑ හැසිරීම හොයාගන්න පුළුවන් එතකොට. ඒ වගේ සිතේ එහෙමයි. සිතේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. හිත ඉස්සරහා ඉන්න හොඳ නෑ. හිතේම හැංගිලා සිත දිහා බලන්න ඕන. නන් බැලුවහම තේරුම් කර ගන්න පුළුවන්. සිත අවබෝධයටපත් කරන්න ඕන. බලන්න ඔබේ හිතේ මොන වගේ දේවල්ද අරගෙන තියෙන්නේ කියලා, මොන වගේ දුෂ්ටිද අරගෙන තියෙන්නේ, මොන වගේ සංකල්ප අරගෙන තියෙනවද? සමහරවිට නිවන් නොදක නිවන් දැක්ක වගේ ඉන්නවද? දැන් ඔය ධර්මයේ අර ධර්මයේ හරි මේ ධර්මයේ හරි අතන හරි මෙතන හරි කියලා විවේචනය කරන අය ඉන්නවනේ. ඒගොල්ලන්ගෙන් අහලා බලන්න ඕන ඔබ හරිද කියලා. එයාගෙන් අහුවාම කියන්නේ අපි හරි නෑ ඉතින් කියනවා. එන අතන හරි මෙතන වැරදි කියන්නේ කොහමද ඔබ? ඒ තමයි වෛරය. වෛරය ධර්මයට පෙරළුනාම ධර්මයේ තුල සිදු කරන වෛරය. දැන් බලන්න දේවදත්ත කරෙත් ඒකයි. බුදුහාමුදුරන්ගේ ධර්මයට කරන්න පුළුවන් නිග්‍රහ ටික පින්නුතුනේ බල බලා හොය හොයා කළානේ. දේවදත්ත මුන්න තරම් මේකනේ වර්තමානයේ දේවදත්තල බිහි වෙන්න ඕන, බිහි නොවී තියෙන්න බෑ. මොකද ස්වභාව ධර්මයේ හැටියට බිහි වෙන්න ඕන. බුදුහාමුදුරෝ යම් ප්‍රදේශයකට වඩිනවද මේක රහසොත්තුකාරයෝ දාලා හිමින් සැරේ හොයාගන්නෝ. හෙට බුදුහාමුදුරෝ කොහටද වඩින්නේ? බුදුහාමුදුරන්ගේ කාලසටහන පොඩ්ඩක් හොයාගන්නවා. හොයාගෙන ඊට කලින් යනවා. මෙයා ගිහිල්ලා ගෙයක් ගෙයක් ගන්න ගිහින් කියනවා මෙයා කරන විකෘතියක්, මේ බණ අහන්න එපා, ඔයාගේ බණ අහන්න එපා, ඇහුවොත් ඉවරයි, ඕගොල්ලන්ගේ දරු පවුල් නැති වෙලා යයි, ඕගොල්ලන්ගේ ඔය විකෘතිය බණ අහන්න එපා කියලා හැමතැනම කියාගෙන යනවා ගෝලිය ධම්මල. ඒක නිසාම මිනිස්සු දුවගෙන එනවා කවුද මේ විකෘති වන කියන කෙනා කියලා බලන්න ඕන කියලා. අනේ බලන්න ඕන කියලා ආවහම ඉතාම ශාන්ත රූපයකින් ඉතාම කරුණාව මෛත්‍රිය දයාව ගලා හැලෙන මෙත් යුගලකින් හිත නිවාලන වදන් වලින් බලා සිටියත් සැනහෙන වචනය කනට වැටුණත් සැනහෙන මහා නිවුණු පුජ්‍යලයෙක් තමයි මේ අපිට මුණ ගැහෙන්නේ. ඒ මිනිස්සු ඉතින් දැනගන්නවා අර ප්‍රචාරය කරගෙන ගිය මිනිස්සු මහා දුෂ්ප්‍රඥ දුෂ්ට මිනිස්සු කණ්ඩායමක් කියලා තේරුම් අරගෙන බුදුහාමුදුරුවන්ගේ ධර්මය ජීවිතයට එකඳ කරගන්නවා දන්නවා. වර්තමානෙත් එහෙමයි. ඒ නිසා යම් තැනක විකෘති කරනවා කියලා කියනවා නම් එතෙන්ටම ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕන ඒක ඇත්තද නැත්තද කියලා. ඇත්ත වෙන්නත් පුළුවන් නැත්ත වෙන්නත් පුළුවන්. නිසා වහාම ගිහිල්ලා එයාගේ බණ ටික අහන්න ඕන. දැන් ওই විකෘති කියලා හාමුදුරු ලිස්ට් එකකට දාලා ඉන්නවනේ ඒ සීළු දෙනාගේම බණ අහන්න ඕන. අහලා තමන්ම තේරුම් කරගන්න ඕන මේ ලෝභ දේශ මොහ වැඩි කරනවද ලෝභ දේශ මොහ අඩු කරනවද, හිතේ ප්‍රශ්න සැහැල්ලු කරනවද හිතේ ප්‍රශ්න වැඩි කරනවද, මේ ගහපිය කොටාපිය මරාපිය කාපිය කියලා කියනවද. මේ රටේ වෙනවතුනේ එතරා දුෂ්ට භික්ෂූන් ටිකක් දේශපාලන ශාස්ත්‍රයෙන් ඉස්සරහට ගිහිල්ලා කළේ මොකද්ද කියලා දන්නවද? කළේ මේ රටේ පන්සල් හැදීම තහනම් කළා. ඔන්න බලන්න දේවදත්තගේ කිරි පරම්පරාවේ අප්පුච්චිලා මොකද කරේ? ඒ රාජනායකයට සිද්ධ වුණේ බලයෙන් ප්‍රහාණය වෙලා යන්න සිද්ධ වුණා. මොකද හේතුව අර පන්සලක් හැදීම තහනම් කිරීම කියලා කියන්නේ ඒක මහා බරපතල ආනන්තරේ පාප කර්මයක්. විහාරස්ථානයක් හදන එක තහනම් කරනවා කියන්නේ මන්නම් ආසයි මගේ මේ පන්සල ඉස්සරහා තා පන්සලක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා පන්සලක් හදනවා මං හරි ආසයි. හැබැයි එක දෙයක් තියෙනවා අර ලවුඩ් ස්පීකර් දාලා කෑ ගහන්න නැතුව ඉන්නවන ලොකු දෙයක්. මොකද මේ නිදා ගන්න බැරි වෙනෝනේ, අවදි වෙන්න බැරි වෙනෝ, පොතක් කියවන්න බැරි වෙනෝ, අම්මෝ කියලා බුදු අම්මෝ කියලා කෑ ගහන්න බෑ. මොන ආගමෙන් හැදුවක් කමන්නේ අර කෑ ගහන්න බෑ. ශබ්ද දූෂණය ඒක කරන්නේ නැත්තම් කමන්නේ නැහැ, කරදරයක් වෙන්නේ නැත්තම්. ඉතින් භික්ෂූන් වහන්සේලාට අද හිතා ගන්න බැරි වෙලා අපි සියලු දෙනාම සබ්බ දුක්ඛ නිස්සරණ නිස්ස නිබ්බාන සච්චිකරණත්තායි මං කාසාවන් දත්වා කියලා මහණ වෙච්ච අය කියලා අමතක වෙලා තියෙනවා. මොකද සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සියලු දුක් නසන්නයි අපි මහණ වෙලා තියෙන්නේ. සියලු දුක් නසන්නයි එයාගේ හිත බලන්නේ භෞතිකේ බලලා මොකක්වත් ඕනේ නැහැ දොස් කියන්න. වැරදක් නැත්තම් සැප විඳිනවා කියන එක ඕන යොදා ගන්න පුළුවන්. තේරුණානේ? සැප විඳිනවා කියන එක හොඳටම ඇති කෙනෙකුට පහර දෙන්න. ඒ කියන්නේ මේ රටේ ඊට සැප විඳිනවට මේ හරි අකමැති පිරිස් ඉන්නවා. සෑහෙන්න දැන් මේ ඒක එක්තරා දේශපාලන පෙරලියක් ඇති වුණෙත් එහෙමයි. අහවල් කෙනා සැප විඳිනවා. ඒ නිසා එයා පෙරලා දාන්න ඕන. මං කෙහෙල් කොලේ ගෙනල්ලා බත් කන්නම් බයිසිකලෙන් එන්නම් පාර්ලිමේන්තු කිව්වම ඡන්ද දෙනවා. ඉතින් අර ඒ වගේ සැප විඳිනවට අකමැති පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට සදාකාලික සැප නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් වාහනයක යනවට අකමැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට සදාකාලික සංසාරේවත් වාහනයක් හම්බෙන්නේ නැහැ. සතුටෙන් ඉන්නවට අකමැති මිනිස්සු ඉන්නවා. ඒ අකමැති මිනිස්සුන්ට කවදාවත් සතුටෙන් ඉන්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් කෙනාගේ දියුණුව දකින්න අකමැති මිනිස්සු ඉන්නවා. සදාකාලිකයේ මිනිසුන්ට දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඔය හිඟන්නම වෙලා ඉන්න. මම ඔය හිඟන්න ගැන වෙනවම මේ සමාජ පරිශ්‍රණයක් කරලා තියෙනවා. මං හිතාගෙන හිටියේ සමාජ අසාධාරණයේ තත්වයකින් මේ මිනිස්සු එතෙන්ට වැටිලා ඇති කියලා. නෑ, කර්මය විසින් ඔය මොඩුකු පන්ති ඉන්න මිනිස්සු, ඔය නොයෙකුත් නොයෙකුත් තැන්වල දැඩි ආර්ථික පීඩනවල ඉන්න මිනිස්සු මං ගොඩාක් පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. මං හිතා හිටේ සමාජ අසාධාරණයකින්ම වෙන්නේ නැති මේ මිනිස්සු මෙතෙන්ට වැටෙන්නේ නැති කියලා නෑ. 85%ක්ම මං 15ක් තියලා තියන්නේ 85%ක්ම කර්මය විසින්, ඔවුන්ගේ චින්තනය විසින්, ඔවුන්ගේ තියෙන දුෂ්ට සිතිවිලි මතින් තමයි මේ මිනිස්සු ඒ හිඟන්නන් බවට පත් කරලා තියෙන්නේ 85%. අර සුළු පිරිසක් තමයි සමාජ යම් අසාධාරණ තත්ත්වයක් නිසා ගොඩ එන්න බැරිව අසරණව ඉන්නේ. ඒ මිනිස්සු කොයි වෙලාවකරි අවස්ථාවක් ලැබුණාම ඉහළට එනවා. ඒ නිසා කර්මය එක වෙනස් කරන්න බෑ. කර්මය එක වෙනස් කරන්න බෑ. කර්මය ධර්මය කියලා එකක් තියෙනවා. ඒක රජෙකුටවත් වෙනස් කරන්න බෑ. ඒක රජෙකුට උවමනා වුණා තමන්ගේ සහෝදරයෙක්ගේ තියෙන කර්මය වෙනස් කරන්න. පාරේ මැණික් ගලක් දාලා තිබ්බා. අයියගේ තියෙන දුප්පත්කම නැති කරන්න මල්ලි දාලා තිබ්බා මැණික් ගලක් පාරේ. එනතුන් අහලා තියෙනවද කර්මයේ බලවේගය කියන්නේ මේ මිනිස්සයට හිතෙනවා ඇස් දෙක පියාගෙන ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න ඕන කියලා මැණික් ගල තියෙනදී ඇස් දෙක පියාන්නේ ඉඳා. ඉතින් අර ගොල්ලෝ හැංගිලා බලන් හිටියා මේ මැණික් ගල අහුලගෙන මේක විකුණලා මේකෙන් හොඳ ධනය අරගෙන ඊට පස්සේ මේ මිනිස්සයා හොඳ සැපවත් ජීවිතයක් ගත කරයි කියලා. නෑ, කර්මය ධර්මය කියන්නේ වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ලේසියි. ඒ නිසා වෙනතුනේ අපි මේ සියලු දේත් එක්ක සැදිලා ඉන්නේ. මේ නිවන පේනෝ මමත් මේ නිවන නැවති මැණික මේ දාලා බලාගෙන ඉන්නවා මේක ඇහිඳගෙන යයි කියලා. මොන මේ අපේ ගෙදර නෝනට මේ මාකට් යන්න තියෙනවා කියලා අනික දුවනවා. නිවන නිවන පාගකට දුවනවා. අපේ මහත්තයර කන්න බෙදන්න තියෙනවා කියලා ඒ දුවනවා. අර ඒ සිතිවිල්ල අතහැරලා නිවන් දකින්න පුළුවන් කමක් කී දෙනාටද තියෙන්නේ? කියෙන් කී දෙනාටද තියෙන්නේ? එහෙමනම් සියලු දෑට වඩා අංක එකට ගන්න ඕන මොකද්ද? තමන් මේ සංස්කාර දුරු කරනවා, නිවන් අවබෝධ කරගන්නවා, මම මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරනවාමයි කියන ආරද්ධ වීරිය තියෙන්න ඕන, සතර සම්‍යප්පදානය තියෙන්න ඕන. මේක සියලු සකල ක්ලේශ ධර්මයෝ, මානසික සියලු දෘෂ්ටි සියලු සංකල්ප අත්හරිනවා කියන එක තමන්ට තේරෙන්න ඕන. දිට්ටි සමනය කරගන්න ඕන, සම්මා දිට්ටික වෙන්න. සංකල්ප සමනය වෙන්න ඕන, සම්මා දිට්ටික වෙන්න, සම්මා සංකප්ප වෙන්න. දිට්ටි නැති වුණොත්, සංකල්ප නැති වුණොත් මමත්වයට පවතින්න බෑ. මමත්වය කියලා කියන්න පෙන්නතුනේ හරියට අර ඔය මේ කුඹුරු වල ඒ වගේම ඔය තොයිල් පළවල් වල එහෙම ලස්සනට දෙයක් හදනවා. ඒ කියන්නේ ලී කණු තුනක් සමබරව තියලා ඉවරලා මේ එක මැද මුට්ටියක් තියන්න හදනවනේ. දකලා තියෙනව නේද? අර ආරුක්කු විදියට හදුවාම ඒක මැද මුට්ටියක් තියන්න පුළුවන්. ඒ විදියට හදන ඔය පහම් පැල්ලේ මේ හදන තැන්වල මේ ආන්න ඒ වගේ තමයි පෙන්නතුනේ. මමත්තේ කියලා ඒක රැඳිලා තියෙන්නේ අපි දෘෂ්ටිගත වෙනකම් විතරයි. ඒක අර ආරුක්කු තුනෙන් තමයි ඒක තියෙන්නේ. පහම් පැල හදන්නේ හතරක් ගහලනේ. තව ආරුක්කු තුනක් තියලා මෙන්න මෙහෙම මෙහෙම තුන් පැත්තර තුනක් කොහොම තිබ්බට පස්සේ මැද මුට්ටියක් රඳවන්න පුළුවන් වගේ එකක් හදනවා. ආන්න ඒ වගේ එක සැකිල්ලක මේක තියෙන්නේ. අපි ලෝභ ද්වේෂ මෝහ මාන මද මාන ඒ ධර්මතා පරිහරණය කරනකම් විතරයි මම ආයනේ අපි තුල තියෙන්නේ නේදලා. ඒක නැති වෙච්ච ගමන් අර කඩාගෙන වැටෙනවා. ඉතින් ඒකනේ අර මේ වහලේ පෙන්නන්නෙත් ඒක. එක මුක්කුවකින් සියල්ල හැදිලා තියෙනවා කතන්දරේ. එක එක මුක්කුවක් ගලපු ගමන් මුළු වහලම වැටෙනවා. ඒ වගේ අපේ තණ්හා මාන දිට්ටි ගලවපු ගමන් තණ්හාව කියන එක ගලවපු ගමන් මේක සිඳිලා යනවා. ඕනම තැනක තණ්හාව තියෙනවනේ පින්නතුනේ. නිවනේ හැරෙන්න අනිත් හැම තැනම තණ්හාව තියෙනවා. ගැටෙන තැනත් තණ්හාව තියෙනවා, ඇලෙන තැනත් තණ්හාව තියෙනවා. එතකොට තණ්හාය ජායති සෝකෝ. එතකොට සෝකයට පසුබිම බවට පත්වන්නේ, හේතු ප්‍රත්‍ය බවට පත්වන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ මෙහෙම තෝරගන්න, මෙසේ නෙමෙයි මෙසේ කියලා තමන් හිතන ඕක තමයි තණ්හාව. නැත්තම් එසේ නෙමෙයි මේක මෙසේ. තණ්හාව කියන්නේ විනිශ්චයකරුවා. ඔබට විනිශ්චයක් දෙන්න පුළුවන් ලෝකයකවත්, විනිශ්චයක අයිතියක්වත් තියෙන ලෝකයකවත් නොවේ ඔබ ඉන්නේ. නිර්වාණයවත් ඔබට විනිශ්චය කරන්න බැහැ. ඔබවත් ඔබට විනිශ්චය කරගන්න බැහැ. අයිතියකුත් නැහැ. අත්තාහියත් නොනත්තිකුතු පුත්තාකුතු දනං. ඕ විනිශ්චයකරුවෙක් කොහෙද? නමුත් විනිශ්චයකරුවෙක් ඔබ අන්ධකමින් මෝඩකමින් දාගෙන ඉන්නවා. ඒ විනිශ්චයකරුවා අයින් කරන්න. මෙන්න මේ අන්දමින් පක්ෂපාතී නොවේ, අපේක්ෂා රහිතව ධර්මය විදර්ශනා කරන්න. විදර්ශනා කරන්න කියලා කිව්වම් විනිසුරුව තියාගෙන විනිසුරු හැමදාම විනිසුරු කරනවා. එතකොට විනිසුරුවා තමයි මම වෙන්නේ. තේරුණා නේද? විනසුරුවා මම. කවදත් එහෙමයි, කොතනත් එහෙමයි. මම විනිසුරුවා. ඒක එහෙම නෙමෙයි මෙහෙම කියන්නේ මම. දැන් මම මේ දවස් ධර්ම දේශනා පුරාම ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියන කාරණයක් කියලා නැහැ. සමස්තයේ අපට සිද්ධ වෙච්ච වින්නහිය ගැන කතා කරනවා. හැරෙන්න මං ඒක එහෙම නෙමෙයි මෙහෙම කියලා කියන්නේ. මං අරක හරි මේක වැරදි කියලා කියන්නේ නැහැ. මොකද හේතුව ඔක්කොම වචන. ඕනම දෙයකට වටිනාකමක් දුන්නොත් ඒක වටිනාකමක් තියෙනවා, නොවටිනාකමක් දුන්නොත් නොවටිනාකමක් තියෙනවා. දැන් මේ දර්ශනයට ධර්මයට වටිනාකමක් දුන්නොත් වටිනාකමක් තියෙනවා, ළඟ නොවටිනාකමක් දුන්නොත් නොවටිනාකමක් තියෙනවා. ඒක තමයි හැටි. ඒක විනිශ්චයකරුවා ළඟ තියෙන. දැන් අපිට ඩොලර් 100ක් වටිනවා වෙන්න පුළුවන්. අපි අඳුන නිසා ඩොලර් එක, US ඩොලර් එක. බලන්නකෝ ඇමසන් වනාන්තරයේ මිනිස්සුෙකුට කියලා ඩොලර් 100ක් දීලා. ඒ මිනිස්සු මේව දෙපැත්ත බලලා ඉවරලා විසි කරලා දානවා. මොකද මම එහෙම පොඩි මේ දර්ශනයක් දැක්කා. ඒ කියන්නේ වටිනාකම දෙන්නේ ඒ දෙන පුච්චලයා. විනිසුරුවට තමයි ඒක වටින්නේ. දැන් සමහර දේවල් තියෙනවා නොවටිනා, සමහර දේවල් තියෙනවා වටිනා. ඒ නිසා විනිසුරුකමක් දෙන්න අපිට අයිතියකුත් නැති තැනක අපි ඉන්නේ කියලා තේරුම් ගන්න ඕන. දැන් ඒ ගාථාව අපි හරියට ඉගෙන ගත්තොත් පුත්තාමත්ති දනම්මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්ත නෝ නත්ති කුතෝ පුත්තා කුතෝ දනන් කියන ධර්මකාරණේ ගැඹුරටම කිඳා බැස්ස නම් ඒ බුදුවදනත් ඇති නිවන් දකින්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාරක ධර්ම අනිත්‍ය. සංඛාර පරම දුක්ඛ කියලා දැක්කනම් පින්වත්නේ ඒ ඇති නිවන් දකින්න. ආයි මේ වෙන වෙන ගැඹුරු බණ පද හොඳයි ඉගෙන ගන්න ඕන, හොඳයි ඉගෙන ගන්න කියවන්න. එහෙම නැති වුණාට අනර්ථපද ගාථා 1000ක් ඉගෙන ගන්න නෙමෙයි බුදු කෙනෙක් මඟ පෙන්වුවේ. එක ධර්ම ගාථාවක් පිළිපදින්න අනුගමනය කරන්න කියලා කිව්වහම වැරදි තැනකට ඔබ යනවා. ඔබ පිළිපදින්නේ අනුගමනය කරන්නේ පුජ්‍යලේක්නේ. නමුත් පුජ්‍යලේකට කරන අනක් නැතුව සද්ධර්මයක් බවට පරිවර්තනය කරගන්න ඔබ ඒක කටයුතු කරන්න ඕන, විදර්ශනා කරන්න. මේ නිසා බුදුහාමුදුරුවෝ යමක් දේශනා කළා නම් ඒ මිනිස්සුන්ට ජීවිතේ තේරුම් කරගන්න භාවනාවක් ඒක. ඒක කරපින්නගෙන වෛරයෙන් ක්‍රෝධයෙන් ඉරිෂියාවෙන් ඉන්න නෙමෙයි. මට දවසක් හිතලා තියෙනවා බුදුදහම ඉගෙන ගන්න මේ මිනිස්සයා මහා ක්‍රෝධ සහගත පුජ්‍යලයක් වෙනවා කියලා. වෛරී සහගත පුජ්‍යලයක් වෙනවා කියලා මම තේරුම් අරගෙන ඉන්නවා. ඒ වගේම ඉතාම භයානක තත්ත්වයක් තමයි ලෝකයේ අසභ්‍ය දේවල් විශාල වශයෙන් ඉගෙන ගන්නවා කියලා හිතෙනවා. දැන් මේ ලෝකේ සාමාන්‍ය දැන ඒකනේ දෙන්නේ නැත්තේ. පන්සලේ හාමුදුරුව විනය පිටකේ ගියවන්න සාමාන්‍ය අයට දෙන්නේ නැහැ. ඒකට හේතුව ඒකේ මහා අසභ්‍ය දේවල් ඉගෙන ගන්න. ලෝකේ තියෙන අසභ්‍ය කුණුහබ්බ ටික තියනවා කියන්නේ පතුරවල තියෙන්නේ. හැම තැනම තියෙන ඔක්කොම කුණුහරුප වැඩ කරන විදිය කොහොමද ලස්සනට කියලා දෙනවා. නිර්මාණයේ වෙලා පෙන්වන මේ වැඩේ මේම කරන්න කියලා නිකන් චිත්‍රපටි බලනවා වගේ පේන විදියට වැඩේ කරලා දෙනවා. එසම මන් දන්නේ නැති කුණු හරුප මන් ගොඩක් ඉගෙන ගත්තේ විනය පිටකේ. ඉතින් මේවා කසු කාලීන කවුද මේ විදියට මේක ඉලිප්පෙන්න මෙහෙම කරේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. බුදුහාමුදුරුව කරපු දෙයක් නෙමෙයිනේ. කසු කාලීන ඒව උලුප්පල දුන්නේ කවුද? මම මේ ත්‍රිපිටක මුද්‍රණය කරන ලද හාමුදුරුවන්ටත් මම මේක ගිහිල්ලා කිව්වා. ඒ නිසා සමහර ධර්ම කරුණු මඟ පෙන්වන ක්‍රමවේදය තථාගතයන්න් වහන්සේගේ අනුශාසනයට පටහැනි විදියකට සමාජගත වීම නිසා තමයි සිංහල ජාතියක් හැටියටත් ආගමක් හැටියටත් තව වසර 40ක් හෝ 50කට වැඩිය පවතින්නේ නැති විනාශයකට පත් වෙලා තියෙන්නේ. ධර්මයේ කියද්දී වෛරය හිතේ ගොනු වෙන්න බෑ. කරුණාව දයාව ගොනු වෙන්න ඕන. ධර්මයේ කියද්දී ලෝකේ වැරදි දේ ඔළුවට යන්න බෑ. මම දැකලා තියෙනවා සමහර ස්වාමීන් වහන්සේලා බණ කියනකොට ධර්මයේ කියනකොට උන්වහන්සේලාගේ නොසලකිල්ල හේතුවෙන් උන්වහන්සේලා නොදැනුවත්වම පතුරවන්නේ අධර්මය. අධර්මවාදී දෙයක් උලුප්පල කියලා ඊට පස්සේ ධර්මවාදීත්වයක් එකේ මතු කරන්න හැදුවට වැඩක් නැහැ. එහෙම දේවල් තියෙනවා. දැන් අපි එක තැනක අපි කතා කරනවා දෙතිස් කතා. නමුත් දෙතිස් කතාවට පටහැනි දේවල් අපිට විහාර මන්දිරය ඇතුළට ගියහම දකින්න තියෙනවා. දැන් දෙතිස් කතාවට එකඟයිද අපාය පෙන්වන එක? ඒක තියෙනවා මරනවා, කොටනවා, ඉරනවා, වද දෙනවා, ඒ ඔක්කොම පෙන්වන දේවල් තියෙනවා. එහෙම පෙන්වුවාම බය පෙන්වලා මිනිස්සු යහපත් වෙයි කියලා හිතනවා. නෑ, යහපත් වෙන්නේ නෑ. මිනිස්සු ඒව බලලා ඊළඟට ඒ විදියට වැඩ කටයුතු කරනවා. චුල්ලපතුම ජාතකයේ බලලා ගිහිල්ලා තමන්ගේ බිරිඳ විශ්වාස කරන්න නැති තත්ත්වයක් ඇති වෙනවා. දැන් චුල්ලපතුම ජාතකයේ ගෙදර තියෙන එක බලලා ගිහිල්ලා ගෙදර ගෑනුන්ට මෙනියා කියන්නේ මොකද්ද? තෝත් අර චුල්ලපතුම ජාතකයේ වගේ තමයි කියලා ගෑනු ගෙනාට වයින්වා. ඉතින් අර ධර්මයේ එදා පින්නොතුනි අවශ්‍ය තැන එක යොදාගත්තේ. අනවශ්‍ය තැන යෙදුවේ නැහැ. අද ඒක අවශ්‍ය තැනයි අනවශ්‍ය තැනයි හැමතැනම යෙදිච්ච නිසා විශාල පරිහානියක් සිද්ධ වෙලා. දැලිපිහිය නුවණින් පරිහරණය කරන්න ඕන වගේ ධර්මයක් නුවණින් පරිහරණය කරන්න ඕන. ගින්දර නුවණින් පරිහරණය කරන්න ඕන වගේ ධර්මයක් නුවණින් පරිහරණය කරන්න ඕන. සර්පයා නුවණින් ආශ්‍රය කරන්න ඕන වගේ ධර්මයක් හොඳින් ආශ්‍රය කරන්න ඕන. සංඝයා වහන්සේලාත් ඒ වගේ ආශ්‍රය කරන්න අපි කවුරුත් නුවණින් කටයුතු කරන්න ඕන කියලා බුද්ධානුශාසනාව තියෙන්නේ එහෙමයි. ධර්මයේ වැරදි තැනින් අල්ලගත්තොත් ඒ ධර්මයම අල්ලගත්ත තැනින්ම ලෝභ දේශ මොහ උපදින්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවනේ ධර්මය අල්ලගෙන මරාපිය, කොටාපිය, විනාශ කරපිය, එලෝපිය, ගලෝපිය, හඹාපිය, පෙරලපිය, අඹරපිය කියාගෙන යන්නේ. ඒ ධර්මය අල්ලගෙන ඒගොල්ලෝ පෙන්වනවා අපි මේවා කරන්නේ සත්භාවයෙන්. එහෙම තමයි එන්නේ. ඔය විප්ලවකාරයෝ ආවෙත් එහෙමයි. අපි මේක සද්භාවයෙන් කරන්නේ. පාරට එන ට්‍රාන්ස්ෆෝමර් පුපුරපිය, පාරේ වලවල් කපාපිය, බෝකු කඩාපිය, මොකටද? සද්භාවයෙන්. මොන සද්භාවයක්ද? වෛරය ඇති තැන. මොන සද්භාවයක්ද? ක්‍රෝධය ඇති තැන. මොන සද්භාවයක්ද? විනාශය ඇති තැන. මොන සද්භාවයක්ද? පලිගැනීම ඇති තැන. එනිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. සමාජය තුළ පවතින තත්ත්වය නුවණින්. දැන් ප්‍රඥාවන්තයෝ හීනයි. ප්‍රඥාවන්තයෝ සාමය ගැන කතා කරනවා. අඥානයෝ අවි අමෝරාගෙන කටයුතු කරනවා. එතකොට අපි බොහෝම නුවණින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. එනිසා මේ යුගය කියන්නේ ප්‍රඥාවන්තයන් වනවදින කාලයක්. වනලැහැබ්බල්වලට වෙලා පාඩු ඉන්න කාලයක්. වැඳ නමස්කාර කොට දුර්ලභ වූ මිනිස්සෙක් ධර්මයේ සොයයිද, අන්න ඒ අයට පමණක් ධර්මයේ දේශනා කරලා නිහඬව ඉන්නයි ඕන. මොකද ඔක්කොම බොහොම ආවේගශීලීව සිටින කාලයක්. ඔළුව නරක් වෙලා ඉන්න කාලයක් මිනිස්සුන්ගේ. ගහ කොටාගෙන මරාගෙන හැමෝම ආවේගශීලීව කටයුතු කරන කාලයක්. බලය වෙනුවෙන්, නිලය වෙනුවෙන්, ධනය වෙනුවෙන්. ඉතින් මිනිස්සුන්ට තාමත් සමහර අයට තේරිලා නැහැ බලය, නිලය, ධනය වැඩක් නැහැ කියන එක තේරිලා නැහැ. තව තේරෙනකම් මම හිතන්නේ කොරෝනා සනීප වෙන එකක් නැහැ ලෝකේ. ලෝකෙ මිනිසත් තමත් මිනිස්සුන්ට අමතක වෙලා යන දියුණුවක් ලෝකෙ පටන් ගත්තා. ස්වභාව ධර්මයේ තීරණය කළා මේක නැවත තේරුම් කරන්න ඕන මිනිස්සුන්ට කියලා. ඒක මිනිස්සුන්ට තේරෙනකන් ලෝකෙ මේක තේවාදී කියන්න බෑ. පෙන්වතුනි මොනවයි මොනව වෙයිද කියලා අනාගත ලෝකයට. එහෙමනොත් මිනිස්සුන්ට මේ සල්ලි වලින්, යාන වාහන වලින්, නිල මුදල් වලින්, ඔය මහා ලොකු කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින්, ඔය ඔක්කොම හොල්මන් ගුහාවල් බවට පත් වෙලා යයි සමස්ත ජනේ ජනයා වර්ගයා මේ ලෝකෙන් අතු ගෑවිලා ගියෝ. මුදල් එකතු කරලා ඒවා ලිපට දාලා රස්නේ දුරු කරගන්න භාවිතා කරයි. මිනිස්සු මොන දේවල් වලටද ඔය ඇත්තන්ගේ මනස මේ අගයන් දීලා තියෙන්නේ? අගය කියන්නේ පිස්සුවක් නේද? අන්න එක තේරුම් ගන්නකොට තමයි අපි කියන්නේ එතෙන්ට අනිත්‍ය වර්ධනය වෙනවා. අගයක් නැති බව තේරුම් ගන්නවා කියන්නේ අනිත්‍ය. අගයක් දෙනවා කියන්නේ නිච්ච නිට්ය. ඒක කුමකට හෝ වෙන්න පුළුවන්. රූපයකට වෙන්න පුළුවන්, ධනයකට වෙන්න පුළුවන්, වස්තුවකට, සම්පත්තකට, මොනවා හරි දෙයකට වෙන්න පුළුවන්, සිතුවිල්ලකට වෙන්න පුළුවන්. අගයක් දෙනවා නම් ඒකට කියන්නේ නිත්‍යතාවය වඩනවා. අගය ප්‍රහාණය කරගෙන යනවා නම් සිතෙන්ම අනිත්‍යතාවය වඩනවා. අගයක් නැහැ කියන්නේ පිළිකුලයි කියන එක නෙමෙයි. ඒ කියන්නේ මොනම අගයක්වත් නැහැ. ඍණාත්මක අගයක් දෙන්නෙත් නැහැ, ධනාත්මක අගයක් දෙන්නෙත් නැහැ. ඔබට මේක තේරුම් ගන්න හරි අමාරුයි. හරිම අමාරු කාරණයක් ඔබ. ඍණාත්මක අගයක් දුන්නොත් ඒකත් අගයක්. ධනාත්මක අගයක් දුන්නොත් ඒකත් කෙනෙන් අගයක්. දැන් සමහර අය හිතනවා අනිත්‍යයි කියන එකේදී ඍණාත්මක අගය වැඩි කරාම ඒක තමයි අනිත්‍ය කියලා. නෑ, ඍණාත්මක අගය වැඩි කරොත් ඒක අනිත්‍ය නෙමෙයි. දැන් ප්‍රසන්නයි කියන රූපය අප්‍රසන්නයි අප්‍රසන්නයි කියලා වැඩුවාම ඒක අනිත්‍යද? නෑ, ඒක ඍණාත්මක අගයක් ලබා දීමක්. ඒ නිසා අනිත්‍ය යනු ඍණාත්මක අගයකුත් නොවේ, ධනාත්මක අගයකුත් නොවේ. දැන් මේ වචනවලට එහා තියෙන උත්තරීතරත්වය, ඒ ආසනය ඔබට බොහෝම සැදී පැහැදී වෙන් වී තිබෙනවා. ඔබේ ආසනය ඔබ වහාම ඒ ආසනය හිඳ ගන්න මේ ධර්මයෙන් මඟ පෙන්වූ ඒ උත්තරීතරත්වයට ඔබ නුවණින් ගමන් කරන්න. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකින්න එතෙන්ටපත් වෙන. සබ්බේ සංඛාරානිච්ච වචන නෑ පින්නත් නිහඬයි. සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනේ තමයි පින්නතුනේ අපේ මේ ධර්මයේ උඩම තියෙන එන්ඩකේම තියෙන වචනේ. ඔච්චර එතනින් එහා වචන නෑ. එතන ඉඳලා තියෙන නිහඬ ගනුදෙනුවක්, නිහඬ අවබෝධයක්, නිහඬ ලෝකයේ තේරුම් ගැනීම. අනිත්‍යයි කියන එක දන්නේ නැහැ පුදුන් සත්‍යයා. අනිත්‍යයි කියන්නේ නිර්වචනයක් හැටියට ඒගොල්ලෝ සලකනවා. ඒකට නිර්වචනයක් දීලා අනිත්‍යට නිර්වචන දාන්න බෑ. මොකද එන්ඩකේම තියෙන ඒකේනම් එන්ඩකට එහා දෙයක් නැහැ. සම්බේ සංඛාරා අනිච්චා කියන එක නම් එන්ඩකේ අවසානෙම තියෙන එන්ඩකට එහා දෙයක් නැහැ. අනිත්‍යය කියන්නේ හරියට පේනවා විශ්වයේ අවසානය වගේ. විශ්වයේ අවසානය කොහෙද තියෙන්නේ? මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා. විශ්වයේ අවසානය මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඒ කියමන හරි ගැඹුරුයි. මෙතන නෑ අතන තමයි තියෙන්නේ කිව්වොත් එතන වැරදි. විශ්වයේ අවසානය මෙතනක් තියෙනවා, අතනක් තියෙනවා. මේ මාගේ පරම ශ්‍රී සද්ධර්මය පිළිගන්නවා නම්, පිළිගැනීත්ව අවබෝධ කරනවා නම්, අවබෝධ කරත්වා. එතකොට තව කාට හරි හිතෙනවා නම් මේ විකෘතිය පිළිගන්නවා නම් පිළිගැනීත්ව ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරත්තා. මම දන්නේ මේක විකෘතිද දන්නෙත් නෑ, මේක ප්‍රකෘතිද දන්නෙත් නෑ. බලන් ඉන්න අයට මේක විකෘතිත් වෙන්න පුළුවන්, ප්‍රකෘතිත් වෙන්න පුළුවන්. ඇත්තෙම මම මොකවත් ඔබට කීවේ නැත, දේශනා කළේ නැත, ප්‍රකාශ කළේ නැත, කතා කළේ නැත, ධර්ම දේශනාවක් මා කළේ නැත කියන තැනින් මම මේ දේශනාව අවසන් කරනවා. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. පින්වත්, අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ ඒ නිමාලිකා තෙනුවර පින්වත් මහත්මිය සහ එම පවුලේ දූ දරුවන් ඇතුළු හැම දෙනාම, පවුලට සම්බන්ධ සියලු දෙනාම ඒක රාශි වෙලා අරමුණ බවට පත්වන්නේ මීට වසර 3කට පෙර ආතුව පරලෝසපත් ඒ මංජුල හේමන්ද පින්වත් මහත්මාණන්ගේ භවගමන සැපවත් වේවා. එතුමන්ට සාංසාරික වශයෙන් යහපත් උප්පත්ති භාවයන් ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ මංජුල හේමන්ද පින්වත් මහත්මන්ට එතුමන්ට පින්පඩු ලක් වේවා. නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ලියාරා දම්සරණේ කුමාරසිංහ දියණියටත් ඒ වගේම 2022 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඒ බිසඳි මෙතුම්යා පින්වත් දියණියටත් ඒක වගේම විනු සත්සල් පුතුණුවන්ටත් ඒ වගේම ලිසඳි සෙතුම්යා පින්වත් දියණියටත් සෙ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දුවා දරුවෝ හැම දෙනාටම තුන්වංගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. අධ්‍යාපන කටයුතු සඵල සිද්ධ වේවා. ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. සද්ධර්මයද ජීවිතයට එකතු කරගන්න ඒ දරුවන්ට වාසනාව ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මේ විභාග කටයුතු සඵල ප්‍රාප්ත කරගන්න තුන්වංගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා සෙත් පතනවා. ඒ වගේම දැනට එංගලන්තයේ පදිංචිව සිටින ඒ ඇසීඩා කමලා මන්ත්‍රීගේ පින්වත් ඒ මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේ ප්‍රදාන කොට ඇති සෑම සියලු දෙනාටමත් පවතින රෝග පීඩාවන්ගෙන් වැළකීලා නිදුක් නිරෝගී සුඛී සුවපත්ව කටයුතු කරන්නට ධර්මය අවබෝධ කරගන්නට හැම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඒ දායකත්වය දැක්වුවේ ඒ නිමාලිකා අතිනුවර පින්වත් මෙතනිය සහයි බෞලේ පින්නතුන් ඒ හැම දෙනාටමත් ඒ පින්නතුන්ගේ උතුම් සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල සිද්ධ වේවා. හැම දෙනාගේම සත් ප්‍රාර්ථනාව සඵල සිද්ධ වේ. ආයුර ආරෝග්‍ය සැප වර්ධනය සැලසී යෙහින් ධර්මයෙන් ජීවිතය බබලවා ගන්නට මේ දහම් පඬුර ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සේනිස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිඤ්ඤතෝ සම්බුදු සරණයි.